කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් හෙවගේ මහතා විසින් 2025 ජූලි 9 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. කාරක සභාව වාර්තා පිළිගැන්වීම, රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2023 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2023 හා 24 වර්ෂ සඳහා අම්පාර, ත්‍රිකුඩාමලය, යාපනය, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්යසාධන වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. සරත් මහතා පෙස්සම් 2.
ගරු කතානායකතුමනි, පොළොන්නරුව පුලස්තිගම බීඕපී 400 ග්‍රාමීය බැංකුව ඉදිරිපිට යන ලිපිණයේ පදිංචි කේ.එම්. අනිල් ඉන්ද්‍රකුමාර කාර්යවසම් මහතාගෙන් ලැබුණු පෙත්සම සහ හිඟුරක්ගොඩ හෘද ප්‍රදේශ අංක 31 ධර්ම ස්ථානයේ පදිංචි කේ.ඩබ්ලිව්. තරසි මහත්මියගෙන් ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් අබේසිංහ මහතා.
Honorable Speaker, I present the petition received from Mr. P.A.D.A. Gunatilaka of number 501/02 Gold Road, Panadura.
Garu Parliamentu Mantri Ruwanthilaka Jayakodi Mahata.
Garu Kathanayakathumani, Makavita Tammita Anka 94 AC1 Dharanisthane Padinchi PLR Mendis Mahatagen Labunu Pessama Piligannawani.
Garu Parliamentu Mantri Nishantha Perera Mahata.
Garu Kathanayakathumani, පේරාදෙනිය ගන්නරුව රණබිම අංක 439 ඇලිරක් හතදරන ස්ථානයේ පදිංචි වලවේදුරගේ සමන්ත විජේරත්න මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ෆර්නැන්ඩෝ මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ෆර්නැන්ඩෝ මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා.
ගරු කතානායකතුමනි, මත්තේකොඩ කුඩමාදුව අංක 203 ඇලීරක් 1 ඊ ධර්ණ ස්ථානයේ පදිංචි LDD ස්වර්ණතා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමු.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා කර්මාන්ත සහ ව්‍යසහගත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, අමාත්‍යතුමා වෙනුවෙන් මම ප්‍රශ්නට උත්තර දෙන්නම්. හේෂා විතාන මන්ත්‍රීතුමා, බොහොම ස්තුතියි මේ ප්‍රශ්නේ නැගුවට. මේ අර පෙරපව් පිළිබඳ තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මේක මේ ගොඩක් කාලයක් ඇදිච්ච ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ එක කොටස, සිමෙන්ත් සංස්ථාව සතුව කංකසන්තුරේ තෙල් ටැංකි දෙකක් සහ නල පද්ධතියක් තියෙනවා. ඔව්, ඒ පිළිබඳ අපි දැනුවත්. තෙල් ටැංකි සඳහා නල් පද්ධතිය භාවිතා කරන ලද රජයේ ආයතනය තමයි ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම. මුලින්ම ඛනිජ තෙල් සමාගම, ඊට පස්සේ තොග පර්යන්ත සමාගම. අංක 3, ඒ සඳහා 2025/07/31 වෙනකොට, ඒ කියන්නේ මේ ජූලි 31 වෙනකොට අයවිය යුතු මුදල මිලියන 224,650,000. එම මුදල හතරවෙනි කොටස, එම මුදල අයකර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග, ඇත්තරම කර්මාන්ත අමාත්‍යාංශය විසින් 2016 ඉඳලා මේ සඳහා විවිධ සාකච්ඡා, කැබිනට් තීරණ, ඊට පස්සේ යෝජනා කරලා මේක, නමුත් මේ ඉඩමේ ප්‍රශ්නයක් නිසා කියලා ඒ සේවාවට අවශ්‍ය කරන මුදල ගෙවීම පැහැරහැරලා තියෙනවා ඛනිජ තෙල් සමාගම. එතකොට මේ ගත්තොත් 2016 වර්ෂයේ සිට වෙච්ච සාකච්ඡාවල 2016/09/13 දිනට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ දිනද තීරණ මගින් පහත සඳහා යෝජනාවන් සහ අනුමැතියන් ලබා දීලා තියෙනවා. කංකසන්තුරේ පිහිට ඇති ඉන්ධන ගබඩා ටැංකි නලමාර්ග සහ ඊට සම්බන්ධ පහසුකම් සහිත අක්කර 6ක පමණ විශාලත්වයෙන් යුත් ඉඩම් කොටසේ අයිතිය පිළිබඳ නීතිමය ගැටලුවක් පවතින බැවින් මෙම තත්ත්වය निराකරණය කර ගැනීමෙන් අනතුරුව කිසියම් ගෙවීමක් 2010-15 දක්වා කාලය වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිමෙන්ති සංස්ථාවට ගෙවිය යුතු නම් එපරිද්දෙන් එය ගෙවීම සිදු කිරීම. කෙසේ වෙතත් තෙල් ටැංකි පිහිටි ඉඩමේ අයිතිය තහවුරු නොවන බව පෙන්වා දෙමින් ඉහත මුදල් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යාන්ත සමාගම් විසින් මෙතෙක් ගෙවා නොමැත. නමුත් ඉහත සඳහන් තෙල් ටැංකි සහ නල පද්ධතිය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව විසින් ඉදිකර ඇති බැවින් එම තෙල් ටැංකි භාවිතා කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යාන්ත සමාගම් විසින් ශ්‍රී ලංකා සිමෙන්ති සමාගම් වෙත ගෙවීමක් කළ යුතු බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් මේ කාරණය ගත්තොත් වර්තමාන රජය පත් වුණාට පස්සේ මේක ප්‍රමුඛතා ලයිස්තුවේ ටිකක් පහළ තිබ්බ එකක් ආයතන අතර ගැටලුවක් නිසා මේ 2025 ඔක්තෝබර් 24 වෙනිදා අපේ ලේකම්තුමිය ප්‍රධානත්වයෙන් කැඳවලා තියෙනවා සාකච්ඡාවක් මේක කොහොමද निराකරණය කරගන්නේ කියලා. එහෙම අය නොකර ගැනීමට අදහසක් නැහැ.
ගරු මන්ත්‍රීතුමා.
සුදි ගරු ඇමතුමනි, ඔබතුමාගේ සාර්ථක පිළිතුරට මම ගරු කථානායකතුමනි මේ සිද්ධිය පාදක කරගෙන මම කැමති මේ වගේ සිද්ධි මම හිතන්නේ ඔය ආයතන දෙක අතර විතරක් නෙමෙයි රටේ ගොඩක් තැන්වල තියෙනවා. දැන් ගුවන් සේවා සමාගම ගත්තා හොයලා බැලුවොත් එහෙම හිතන්නේ බිලියන ගාණක් පහුගිය කාලේ තිබුණා ඛනිජ තෙල් නිස්ක සංස්ථාවත් එක්ක සමාගමත් එක්ක. ඒතර මේ ආයතන අතර තියෙන නිවරදි ආකාරයට ගනුදෙනු නොකිරීමේ සහ ක්‍රමවේදයක් නොමැති වීම හරහා අපි හිතන්නේ නැති දැනකට අද මේ මොහොතේත් වෙන ඕනම ඔබතුමාට කියන්නම් මෙන්න මේ ආයතනවල මේ ගනුදෙනු කරගෙන යෑම නිවරදි ආකාර නොවීමෙන් අපිට හානි කරවෙන ඒවා කියලා කියන්න. ඒ නිසා මම අහන්න කැමතියි ද ඔබතුමාගේ පිළිතුර ආරම්භයේම කිව්වා පෙරපව් කියලා. මේක කරලා තියෙන්නේ කවුද කියලා හොයලා ඉවෙලා උත්තරේ හොයන්න ගියොත් අපිට අතරම ඉතින් පහුගිය කාලේ අයාලේ කීප ආයතන ඕන තරම් තියෙනවා. සමහර ආයතන තමන් වෙනුවෙන් හදාගත්ත ඒවත් තියෙනවා. නමුත් මේ රටට වග කියන මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු ඔබ ගාව තියෙන වෙලාවක අවුරුද්දක් ගෙවිලා තියෙන වෙලාවක මං හිතනවා මේ ප්‍රශ්න ඉවර වෙන්න ඕන නේද ගරු නියෝජ්‍යමතුමා. ඒ නිසා මේ වෙනුවෙන් මේ ප්‍රස්තුත කාරණා වගේ තියෙන මේ ප්‍රශ්න ඉවර වෙන අපිට ටයිම් ෆ්‍රේම් එකක් කියන්න පුළුවන්ද? මේ ටිකට අපි උත්තර හොයනවා. නැත්නම් ඔබතුමාලගේ තවුදු පහ ගියාම ආයේ තා කවුරු හරි එතකොට මේ රට හැදෙන්නේ නැහැ. සම මම කැමති තරුණ ඇමතිවරයෙක් ඉදිරිය ඔබතුමාගේ විශේෂපතිය තුල තියෙන ඔය ප්‍රශ්නේ ආකාරයේ ප්‍රශ්න දැන් මම ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ අහන ඔබතුමා උත්තරයක් දෙන්න පුළුවන් එකක් ඔය වගේම එකක් ඒ වගේ මොකද තියෙන වැඩසටහන
දෙවෙනි දේ ඔබතුමා කියන එක හරියටම හරි වෙච්ච දේවල් වැඩක් නැහැ අපි කොහොමද කරන්නේ කියන එක තමයි ප්‍රධාන දේ. මමත් පුංචි උදාහරණයක් කියන්නම්. මොකද අපේ තියෙන ආයතන පද්ධතිය ගත්තොත් මේ ආයතන සම්බන්ධ සියල්ල පෙර සිද්ධ වෙච්ච අක්‍රමිකතා නිසා හෝ ඉරෙගියුලරිටීස් නිසා ප්‍රශ්න තියෙනවා. එතකොට මේවා ප්‍රමුඛතා ලයිස්තුවක් අනුව අපි හැම ආයතනයකටම අමාත්‍යාංශයෙන් කැඳවලා තියෙනවා නොවිසිඳුණු ගැටලු ලිස්ට් එකක්. ඒ නොවිසිඳුණු ගැටලු වලට අමාත්‍යාංශ ලේකම්තුමියත් ඒ අදාළ අමාත්‍යාංශව අදාළ ආයතන වලට අපි අලුතෙන් පත් කරලා තියෙන සභාපතිවරුන්ටත් අපි දීලා තියෙනවා KPIs. එහෙම නැත්නම් මැනේජ්මන්ට් ඇග්‍රීමෙන්ට් එකක් දීලා තියෙනවා. ඒ වගේ මේ නොවිසිඳුණු ගැටලු විසඳන එකත් ඔවුන්ගේ වගකීමක් බවට පත් කරලා තියෙනවා. පුංචි උදාහරණයක් ඔබතුමාට මේකත් එක්කම දෙන්න. BC ශ්‍රී ලංකා ආයතනය ඉඩමක් ලීගල් ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් මේ අධිකරණ දෙපාර්තමේන්තුවට බාර දීලා ඒකේ කම්පෙන්සේෂන් එක බිලියන 6ක්. දැන් අවුරුදු ගාණක් නොගෙවා තිබිලා දැන් අපි මාස 6ක් විතර සාකච්ඡා කරලා තමයි එකඟතාවයකට ආවේ ඒකේ ගෙවීමක් කරගන්න. මේ ආයතන අතර ගැටලු. ඒතර මේ වගේ කර්මාන්ත අමාත්‍යාංශයේ තියෙන ගැටලු බහුතරයකට මේ වෙනකොට එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. එහෙම නැත්නම් ඉනිෂියේෂන්ස් aran තියෙනවා. හිස්තැන් නෑ අපි ඔඩිට් රිපෝර්ට්ස් උත් රිෆර් කරගෙන තමයි යන්නේ. ඒ සභාපතිතුමාට වගේ කීම් පවර්ලා තියෙනවා. මේක සුද්ධ කරා. ඉතින් ඒ සුද්ධ කරන ක්‍රියාවලිය තමයි යන්නේ බැලන්ස් ෂීට් එක ක්ලියර් කරගන්න ක්‍රියාවලිය තමයි යන්නේ. මොකද එහෙම නැත්නම් අපේ අමාත්‍යාංශයේ තියෙන ආයතන වලට තමයි දැන් ඔඩිට් ක්වෙරීස් ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝගේ වත්කමක් මෙහෙම භාවිතා වෙලා තිනවා. ඕගොල්ලෝ අය කරගෙන නැහැ. ඉතින් මේක මං හිතන්නේ අපේ අමාත්‍යාංශ විතරක් නෙමෙයි අනික් අමාත්‍යාංශලා තියෙනවා. අපි ඉතින් කඩිනම් ක්‍රියාමාර්ග ගන්න මේවා සාමූහික තීරණ අමාත්‍යාංශ කීපයක් එකතු වෙලා ගන්න ඕන තීරණ. මේක ට්‍රෙෂරි එකත් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක අර එෆර්ට් එක මත තමයි යන්නේ ඉස්සරහට.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමාට. මා නියෝජනය කරන රතපුර දිස්ත්‍රික්කයේ ඇඹිලි පිටිය කඩදාසි කම්හල, මේක මම හිතන්නේ ඉතිහාසයේ මේ රටේ විශාල ප්‍රමාණයක් කඩදාසි නිෂ්පාදනය කරන දායක වෙච්ච ආයතනයක්. මේක දිගින් දිගටම එක එක ආණ්ඩුවල බල හුමාරුවත් එක්ක වෙනස්කම් වලට ගියා. මෑත කාලයේදී ඔබතුමා පිටිපස්සෙන් ඉන්න උපුල් කිසිරි මන්ත්‍රීතුමාත් දන්නවා, ඇඹිලි පිටියේ ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති අමිල මීගස්දෙනිය කියන සභාපතිවරයා කිසිම හිරිකිතයක් නැතුව මේ කඩදාසි කම්මල වහලා තියෙන වෙලාවේ සියලුම යකඩ ටික කපලා විකුණා. ඒක මුළු පොලිස් දෙපාර්තමේන්තුවේ රෙකෝඩ්ස් වල ඔක්කොම තියෙනවා. අල්ලස් දූෂණත් නැහැ, මොකුත් නැහැ. ඒ පහුගිය කාලේ බලය තියෙනකොට බලෙන් උමුතු වෙලා කරපු දේවල්. හැබැයි මම විශ්වාස කරනවා ගරු ඇමතුමා, මේ වෙනකොට ඒ කාරණා එළියට එන්න ඕන. මේ ඒ ඇඟේ හයි අරගෙන මේ රටේ වටිනා සම්පත් තමයි නැති කරේ. මම නමත් එක්කම කිව්වේ ඔබතුමාලට ඉදිරි පියවර ගන්න ලේසි වෙනවා. සහයෝගයට ගරු මන්ත්‍රීතුමාගේ තොරතුරු ගන්නත් පුළුවන්. අපි මේ කතා කරන්නේ මේ වගේ. ඒ වගේම දැන් අවදානමක් තියෙනවා. මම මේ ඇඹිලි පිටිය ගැන ඒ කතාව කියන ගමන් අවදානමක් තියෙනවා. ඔබතුමා අමාත්‍යවරයෙක් විදිහට ගතව අපි හඳුන්වන්නේ තිය අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරයා විදියට සෙවනගල සීනි කම්මල මම දන්නේ නැහැ සීනිකල සීනිකම්මල ලාභ ලැබුවේ එතනෝල් වලින්ද සීනි වලින්ද කියලා. නමුත් අද මේ වෙනකොට ඒ උග්ගොවියන්ගේ මෙතෙක්කල් නොතිබිච්ච ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ට උග්ගස් ටික කැපුවට පස්සේ ඒ ටික ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ විශ්වාසය නැති වෙලා තියෙනවා. සභාපතිගේ හැසිරීමත් එක්ක විශ්වාසය පළුදු වෙලා තියෙනවා. යම් තැන්වල ඔබතුමාලේ ආණ්ඩුවටත් මම දන්නේ ආණ්ඩුවේ තීන්දුවක් කරන් තියෙනවද කියලා, මේක පෞද්ගලීකරණය වෙයි කියන බය දැනිලා තියෙනවා ජනතාවට. මම ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් විදියට මේ ගැන ඍජු පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. මේ මම හිතන්නේ ඔබතුමා තමයි කියපු එක්කෙනාට සභාපතිකම් බාර දීලා ගිහින් තියෙන්නේ නේද? මීට කලින් ඒ කියන්නේ ඔය දැන් නෑ මං කියන්නේ පක්ෂ දේශපාලනයක් පැත්තක තිබ්බොත් මේ එකම සිස්ටම් එකේ එකම ටීම් එක ඔබතුමාට මම වැරද්දක් කියනවා නෙමෙයි. එතකොට දැන් මේ වගේ තියෙන තැන්වල අක්‍රමිකතාවලට නීතිමය කාරණා ගන්න අර දැන් අපි අල්ලස්සා දූෂණ විමසන කොමිෂන් සභාවේ ෆයිල් 21000ක් තියෙනවා කියනවා වගේම අපේ අමාත්‍යාංශයේ පැත්තෙනුත් අපේ සභාපතිවරු පෙර තිබ්බ ගැටලු වලට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. මට ඒ ගැන අප්ඩේට් එකක් දෙන්න බෑ මේ ඔබතුමා අහපු නිශ්චිත කාරණේ පිළිබඳ. නමුත් පොදුවේ සමස්තයක් විදියට ගත්තාම අපි දන්න ව්‍යාපාර ගොඩක ඇස්පනා පිට සිද්ධ වෙච්ච අක්‍රමිකතා වෙනුවෙන් අපි ඒ සඳහා ෆයිල්ස් හදලා ඒවා විමර්ශන සඳහා යොමු කරන්න කියලා සභාපතිවරුන්ට අවශ්‍ය කරන උපදෙස් දීලා තියෙනවා හේස මන්ත්‍රීතුමා. ඒ වගේම තමයි සෙවනගල සීනි මේ ගැටලුව සම්බන්ධයෙන් අපි මේකේ සංකීර්ණතාවය ඔබතුමත් දන්නවා. මේක ආණ්ඩුවේ අරමුණ තියෙන්නේ මේක රජ ආයතනයක් විදිහට පවත්වාගෙන යන්න. නමුත් මේකේ තියෙන ඉඩම් වලින් සහ උපයෝජනය නොවිච්ච සම්පත් වලට අපි පෞද්ගලික ආයෝජන කැඳවන්න කියන එකඟතාවයට දැන් ඇවිල්ලා තියෙනවා. මැනේජ්මන්ට් ඩිසිෂන් එකක් විදිහට ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට ගිහිල්ලා මේකට අවශ්‍ය කරන ප්‍රාග්ධන ප්‍රමාණයක් අපිට හොයාගන්න පුළුවන්ද මේ කෝ බිස්නස් එක ෂුගර් බිස්නස් එක ඉම්ප්‍රූව් කරගන්න කියලා. ඒතොර ඒ ප්‍රතිපත්තියම තමයි කර්මාන්ත අමාත්‍යාංශයේ තියෙන අනෙකුත් ව්‍යාපාරවලටත් තියෙන්නේ. ඒව අද තියෙන තත්වයෙන් එහාට ගන්න නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයට යන්න ඕනේ කියන ප්‍රතිපත්තිය තමයි අපි වැඩ කරන්නේ. එතකොට ගොවීන්ට හරි ඒ සේවය කරන අයට හරි කිසිම අවදානමක් නැහැ. අපි ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවයත් ඒ ගොවි බිම් ටිකේ නිෂ්පාදන දායකතාවත් සමස්තය ආයතනයට අරගෙන මේක කාර්යක්ෂම කරන වැඩපිළිවෙක තමයි මේ වෙලාවේ යොමු වෙලා ඉන්නේ. මම හිතන්නේ කිසිම කෙනෙක් අවධානයට ලක් වෙන්න ඕනේ නැහැ. ඒක ජනාධිපතිතුමාත් මුදල් අමාත්‍යාංශයත් අවබෝධයෙන් තමයි අපි වසරක ඩෙවලොප්මන්ට් ප්ලෑන් එක තමයි යන්නේ. ඒ වසරක ඩෙවලොප්මන්ට් ප්ලෑන් එක ඇතුලේ පුංචි පුංචි අර්බුදාවා ඒ ටික විසඳගෙන මේ කර්මාන්ත ශාලා රජයේ කර්මාන්ත ශාලා රජයේ අයිතිය සහිත කර්මාන්ත ශාලා විදිහට තමයි ඉදිරියට පවත්වාගෙන යන සූදානමක්
තියෙන්නේ. ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූර්යබණ්ඩාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි ඒ සඳහා පිළිතුරු දීමට සතිය කාලයක් ඉල්ලා සිටිමි
ගරු නීතිඥ සරත් කුමාර මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අසනවා ගරු කථානායකතුමනි
ගරු අමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන ගරු අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු මේ විදිහට ලබා දෙනවා ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක රෝමන් 1 ඔව් රෝමන් 2 ඔව් ආයතන සංග්‍රහයේ 32 වෙනි පරිච්ඡේදයෙන් සඳහන් විධිවිධාන 90 රෝමන් 3 ඔව් රෝමන් 4 අංක 32 ඇලේරක් 91 රෝමන් 3 හා 2008 1යි 10 දී නැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය හා 12 ඇලේරක් 20යි 21 හා 20යි 21 ඇලේරක් 06 ඇලේරක් 25 දී නැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් සංශෝධිත ආයතන සංග්‍රහයේ 32 වෙනි පරිච්ඡේදයේ 90 රෝමන් 4 ඔව් රෝමන් 5 ඔව් රෝමන් 6 ඔව් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 32 ඇලේරක් 91 රෝමන් 3 හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12 ඇලේරක් 20යි 21 90 නෛතික හිමිකමක් ලැබෙන අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 32 ඇලේරක් 91 හි 2.1 ඡේදයේ විධිවිධාන 90 පළාත් පාලන ආයතනවල නගරාධිපති හෝ සභාපති තනතුරට පත්ව ඇති දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධාරීන්ට පළාත් පාලන ආයතනයේ කටයුතු වල නිරත වීම සඳහා මාසකට දින 7ක් රාජකාරී නිවාඩු ලබා දී නිත්‍ය තනතුරේ සේවයේ යෙදීමට අවස්ථාව ලබා දීම හෝ එම නිවාඩු ලබා ගැනීමට මනාපය පළ නොකරන නිලධාරියෙකු නගරාධිපති හෝ සභාපති තනතුරකට පත්වුවොත් හෝ එවන් තනතුරක වැඩ බැලීමට පත්වුවොත් හෝ එම තනතුර දැරීමට නියමිත සම්පූර්ණ කාලයේම වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමෙන් පසු තනතුර දැරීමේ හැකියාව ඇත සමෘද්ධි කොමසාරිස් ජනරාල්ගේ අංක DSD ඇලේරක් HO ඇලේරක් 02 ඇලේරක් AD ඇලේරක් 05 පාර්ලි ප්‍රශ්න හා 2025 10යි 7 දිනති ලිපිය 90 ඔවුන් දෙදෙනාට මාසකට දින 7ක් සභාපති දුරෙහි රාජකාරී සඳහා රාජකාරී නිවාඩු ලබා දී ඇති අතර ඉදිරි වැඩ කරන දිනවල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිත්‍ය රාජකාරී කළ යුතුවේ තවද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 32 ඇලේරක් 91 හි 2.1 ඡේදයේහි විධිවිධාන 90 ඔවුන්ට මාසකට දින 7ක් රාජකාරී නිවාඩු ලබා දී අනිකුත් වැඩ කරන දිනවල නිත්‍ය තනතුරේ සේවයේ යෙදීමට අනුමැතිය දී ඇති බැවින් රජයේ සේවයේ වැටුපහ සභාපති තනතුරට හිමි දීමනා ලබා ගැනීමේ බාධාවක් නොමැත රෝමන් 7 අදාළ නොවේ රෝමන් 8 අදාළ නොවේ ආ අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
කරු අමාත්‍යතුමනි මේ ප්‍රශ්නය යොමු කරන්න හේතුව පූර්ණ කාලීනව පළාත් පාලන ආයතනයක සභාපතිවරුන් හැටියට කටයුතු කරමින් සිටියේදී තමන්ගේ රැකියාවෙත් කටයුතු කරමින් වැටුප් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නය යොමු කරන සියබලාණ්ඩුව සහ මඩුල්ල ප්‍රාදේශීය සභා දෙකේම සභාපතිවරු මේ ආකාරයට කටයුතු කරලා තියෙනවා. දැන් අමාත්‍යතුමාගේ පිළිතුරු අනුව ඒ ආකාරයට ලබා ගැනීම නිත්‍යානුකූල බවට තමයි පිළිතුරු ලැබෙන්නේ. නමුත් අපට ලැබෙන තොරතුරු අනුව ගරු අමාත්‍යතුමනි මේ දෙදෙනාම පූර්ණ කාලීනව සභාපති තනතුරේ සිටමින් රැකියාව සඳහා කිසිදු ආකාරයක දායකත්වයක් ලබා නොදී මේ ආයතන දෙකෙන්ම වැටුප් ලබා ගත්ත බවට තමයි තොරතුරු ලැබෙන්නේ. ඒ නිසා මා මේ සම්බන්ධයෙන් දැනට කිසියම් හෝ ආයතනික විමර්ශනයක් පවතින්නේද යන කාරණාව සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්නයක් හැටියට යොමු කරන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි දැනට පවතින තොරතුරු අනුව එබඳු විමර්ශනයක් පැවැත්වෙන බවට තොරතුරු ලැබෙන්නේ නැහැ. කෙසේ වුවත් මම සඳහන් කළේ මේ තත්ත්වයට අදාළ දැනට පවතින නීතිමය රාමුව ඇතුළත ඔවුන්ට කටයුතු කළ හැකි ආකාරයේ පමණයි විමර්ශනයක් දැනට සිදුවන බවට වාර්තා වෙන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු අමාත්‍යතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අපි දැක්ක පහුගිය කාල පරිච්ඡේදයේ පුරාම මේ අපරාධ රාජ්‍යක සෙවණේ හැදුණු වැඩුණු මහජන නියෝජිතයෝ නීතිය පාලනයට අභියෝග කරපු අවස්ථා ගණනාවක් තිබුණා. දැන් මං මේ තත්ත්වයේ තුල ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ සිද්ධියේදී නීතිය අවභාවිතා කිරීමක් සිදුව තිබෙන්නේද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්.
ගරු කථානායකතුමනි, මම කලිනුත් සඳහන් කළ ආකාරයටම පවතින නීතිමය ප්‍රතිපාදන ඇතුළේ කටයුතු කළ හැකි ආකාරය තමයි මම පිළිතුරේ අන්තර්ගත කළේ. කිසියම් ආකාරයකින් ඔවුන් නීතිය අවභාවිත කළ බවට යම් තොරතුරක් තියෙනවා නම්, ඒ වගේම නියමිත පරිදි තමන්ට නියමිත රාජකාරී ස්ථානයේ රාජකාරී කරලා නැතිනම් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඉතින් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් කරන්නත් අපට බාධාවක් නැහැ. අපි ඒ අනුව කටයුතු කරන්න සූදානම්. නීතිය අවභාවිත කරලා තියෙනවද කියන එක පිළිබඳව අර්ථ දැක්වීමක් කරන්න සියලු තොරතුරු අපසතු නැති බැවින් පුළුවන් කමක් නැහැ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒට අදාළ කරුණු ඉදිරිපත් කරොත් විමර්ශනයක් කරන්න පුළුවන්.
ගරු ආර්.එම්. සමන්ත රණසිංහ මහතා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
එක, දුම්රිය ස්ථාන 3යි, උපදුම්රිය ස්ථාන 3යි. දෙක, දුම්රිය ස්ථාන රඹුක්කන කඩිගම ඉහළ කෝට්ටේ, උපදුම්රිය ස්ථාන තිස්මල්කොළ යටගම ගංගොඩ. තුන, රඹුක්කන දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාව නවීකරණය කිරීමට කටයුතු යොදා ඇති අතර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ දුම්රිය ස්ථාන 100ක් සංවර්ධනය කිරීමට අදාළව රඹුක්කන දුම්රිය ස්ථානයේ නවීකරණය කිරීමට ඉදිරියේදී සිදු කරනු ඇත. දුම්රිය ස්ථාන 100ක් කියවට ඇත්තටම අපි ඉස්ලාම 300 ගානම නෙමෙයි 100ක් තෝරගත්තේ. අපි වැඩක් පටන් ගන්න ඕන නිසා තමයි 100ක් තෝරගත්තේ. නමුත් තව පෞද්ගලික ව්‍යවසායක ඉදිරිපත් වෙනවා නම් මේක සම්පූර්ණ ඕන ප්‍රමාණයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඊළඟට කඩිගමුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන NBRO මැදිහත්වීම මත පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසින් කඩිගම දුම්රිය ස්ථානයේ ක්‍රියාත්මක කරනු ලබන ස්ථායීකරණ ක්‍රමවේද මගින් නායෑම අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය වේදිකා දිගු කිරීම, මගී ගුවන් පාලමක් ඉදිකිරීම, එක් නිල නිවාසයක් සම්පූර්ණයෙන් ඉදිකිරීම, එක් නිල නිවාසයක් නවීකරණය කර අලුත් වැඩියා කිරීම, දුම්රිය ස්ථානයට අයත් ලිඳෙහි ගැඹුර වැඩි කිරීම, කාණු පද්ධති සකස් කිරීම, පිවිසුම් මාර්ගය සකස් කිරීම හා භූමිය සකස් කිරීම ආදී සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී. හතර, කෑගල දිස්ත්‍රික්කයේ තුළ දුම්රිය මාර්ගයේ නායෑම් ස්ථාන තුනක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන NBRO යටතේ ක්‍රියාත්මක කරන ස්ථායීකරණ ක්‍රමවේද මගින් නායෑම අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය RLVMMP Reduction of Landslide Vulnerability by Mitigation Measures Project මගින් හඳුනාගෙන ඇත. එනම් ඒක එක තමයි කඩිගම දුම්රිය ස්ථානයේ අසල තැන, ඊළඟට කන්සලගමෝ කියන තැන, ඊළඟට තිස්මල් පොළ කියන තැන. පහ, කඩිගම දුම්රිය ස්ථාන අසල ස්ථානය කඩිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය ස්ථානයේ ආශ්‍රිතව නායෑම අවදානම අවම කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන ස්ථායීකරණ ක්‍රමවේද මගින් නායෑම අවදානම අවම කිරීම ව්‍යාපෘතිය මගින් අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇත. කන්සලගම දුම්රිය ස්ථානය ළඟ තැන ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන හා කඩිගම දුම්රිය ස්ථාන අතර නෑයෑම අවදානමක් සහිත සැතපුම් 53 දම්වැල 70 ස්ථානය ස්ථායීකරණ ක්‍රමවේද මගින් නායෑම අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් අවශ්‍ය ඉදිකිරීම් සිදු කර නායෑම අවදානම අවම කර ඇත. ඊළඟ අන්තිම දුම්රිය අන්තිම අඳුරගත තැන තිස්මල් පොළ තැන මේ වන විට මෙම ස්ථානයේ නායෑම අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති අතර ස්ථායීකරණ ක්‍රමවේද මගින් නායෑම අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් නායෑම අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කරනු ඇත. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, නියෝජ්‍ය අමාත්‍යතුමනි, මේ දුම්රිය සේවාව අපේ රටේ ආර්ථිකයටත් මගේ ජනතාවටත් විශාල සේවයක් සපයන එකක්. නමුත් පසුගිය කාල පරිච්ඡේදය තුළ මේකට අදාළ නවීකරණයන් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා විශාල ගැටලු ප්‍රමාණයකට මේ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම මගින් මුහුණ දෙනවා. මගී ප්‍රවාහනේ වගේම වැදගත් එකක් තමයි අපේ රටේ භාණ්ඩ ප්‍රවාහනයට තිබුණු තැන, විශේෂයෙන්ම සුදු අධිරාජ්‍යවාදීන් විසින් ආරම්භ කරන මේ දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිපුරම භාවිතා කරලා තියෙන ඒ කාලේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා. මම ඔබතුමාගෙන් අහන්නේ නව ආර්ථික වැඩපිළිවෙලක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා මොන වගේ ක්‍රියාමාර්ගද ඉදිරියට ඔබතුමාලා ගනිමින් සිටින්නේ කියලා.
ඇත්තටම දුම්රිය ආරම්භ වෙන්නේ මගී ප්‍රමාණයට වඩා භාණ්ඩ ප්‍රවාහනය පදනම් කරගෙන තමයි දුම්රිය සේ ආරම්භ වෙන්නේ. මේ වෙනකොට දල වශයෙන් 100% වගේ භාණ්ඩ ප්‍රවාහනයක් තමයි දුම්රියෙන් දායකත්වය දෙන්නේ. මෙට්‍රික් ටොන් 1.9 වගේ ප්‍රමාණයක් තමයි වාර්ෂිකව ප්‍රවාහනය සඳහා දායක වෙන ප්‍රමාණය තියෙන්නේ. ඉතින් මේක වැඩි කර ගැනීම සඳහා ගියවර 2025 අයවැයමුත් යෝජනාවක් ආවා. තඹුත්තේගම ලොජිස්ටික් හබ් එකක් විදිහට ඩිවලොප් කරගන්නේ කොහොමද කියන එක. ඒකේ ෆීසිබිලිටි ස්ටඩීස් මිලියන 100කින් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපේ රේල්වේ ලයින් එක දික් කරනවා KKS දක්වා පෙට්‍රෝලියම් එක දක්වා. ඉතින් අපි ඛනිජ තෘප්තිය ප්‍රවාහනය බලාපොරොත්තු වෙනවා. ඒකේ සර්වේ කටයුතු මේ දවස්වල සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේක KKS පෝට් එක දක්වා දික් කරන සර්වේ කටයුතු මේ දවස්වල සිදු කරමින් පවතිනවා. මේ හරහා අපි භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඒ උතුර පැත්තේ ඉඳලා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඒ ලයින් එක සම්පූර්ණයෙන් ඉදිරියේදී වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකේ සර්වේ කටයුතු තමයි මේ දවස්වල යන්නේ.
බොහොම ස්තුතියි නියෝජ්‍ය අමාත්‍යතුමනි. ඒ වගේම තමයි අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මගී ප්‍රවාහනය භාණ්ඩ ප්‍රවාහනය වගේම වැදගත් අංශයක් තමයි මේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව තියෙන්නේ. ඇත්තම සංචාරක කර්මාන්තයේ ලොකු පුළුල් වීමක් ඉදිරි වසරවල සිදු වෙනවා. ඒ සංචාරක කර්මාන්තයත් එක්ක පුළුල් වෙන එකේ විශේෂ සංචාරකයන් සඳහා ගමනාගමනය සඳහා මේ දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් කරන්නේ කොහොමද? ඒ සඳහා සැලසුම් මොනවද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ඔව්, ඒක ප්‍රධාන වශයෙන්ම සංචාරකද ඇත්තටම එන සංචාරක ප්‍රමාණයත් එක්ක ලංකාවේ ගත කරන්න වෙන ලංකාවේ සංචාරකයෙක් ඇවිල්ලා කොච්චර දවසක් ගත කරනවාද? ගත කරන කාලය තුළ ලංකාවේ ගත කරන දවසකට කොච්චර මුදල් ප්‍රමාණයක් වියදම් කරනවාද කියන එක මත ආදායම තීරණ වෙනවා. ඒතකොට දැනට දල වශයෙන් $172 වගේ ප්‍රමාණයක් තමයි දෛනිකව වියදම් කරන්නේ. ටූරිස් ඩේ මම හිතන 8.5ක් වගේ ප්‍රමාණයක් ගත කරන්නේ. ලංකාවේ සංචාරකයෙකුට ඩොලර් සාමාන්‍යයෙන් 1500ක් වගේ ප්‍රමාණයක් වියදම් කරනවා තමන්ගේ ජර්නි තුළ 1500-2000ක් වගේ. හැබැයි ඒ සංචාරකයම මෝල්ජියුස් ගියොත් එහෙම 4500ක් විතර වියදම් කරනවා. අපි මේ ඇක්ටිවිටීස් වැඩි කරන්න ඕනේ. ඒතර අපේ පැත්තෙන් අපේ අමාත්‍යංශ පැත්තෙන් අපිට දුම්රිය හරහා දෙන්න පුළුවන් දායකත්වය පොඩි කලිමුත් පොඩ්ඩක් තිබ්බා. අපි ඒක වැඩිපුර ප්‍රවාදනය කරා බදුල්ල පැත්තට යන ඇල්ල උඩුසි දුම්රිය ගමනාන්තය දක්වා. 9ක් බ්‍රිජ් එකත් එක්ක ටාගට් කළ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භ ගියේ. ඒක සාර්ථක වුණා. ඒක සාර්ථක වුණාද කොච්චරද කියනවා නම් ඒගොල්ලෝ දැන් අපි දන්නවා අපි ටූ එකක් යනකොට අපි අයිටනරි එක චෙක් කරන අර ඒකට කියන්නේ මේ යන මේ දවස් ටිකේ තමන් ගමන් කරන තැන මොකක්ද කියන එක අයිටනරි චෙක් කරනවා. අයිටනරි එකට ඒක ඇතුළත් කරලා තිබ්බා ඇල්ල ගමනාන්තය. ඇල්ල උඩුසි ගමනාන්තය. එච්චරකට ඒක ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රිය වීමත් එක්කම අර්බුදයක් මත වුණා. අනිත් පැත්තෙන් මේකේ තුන්වන පාර්ශ්වයක් ටිකට් මාෆියාව පටන් ගෙන තිබ්බා. ඒක අපි දැන් යම් තාක් දුරට පාලනය කරලා තියෙනවා. ඒ වගේම කැලිප්සෝ ට්‍රේන් එකක් පටන් ගත්තා බදුල්ල නානුවේ මට මතක විදියට. ඊළඟට ඇල්ල උඩසි ගමන් වාර ප්‍රමාණය වැඩි කරා නුවර ඉඳලත් එකක් පටන් ගත්තා බදුල්ල දක්වා. මේ ආකාරයෙන් තමයි අපි දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් සංචාරක කර්මාන්තයට දෙන්න පුළුවන් දායකත්වය දෙන්නේ. ඒ වගේම ඒ සංචාරකයන් ගමන් කරන දුම්රියවල සුව පහසුව ක්ලීනිනස් එක අපි ටිකක් වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් සීසන් එක ඉවරනාට පස්සේ ඇත්තටම අපි ඇල්ලෙඩොස්සේ දීපු ට්‍රේන් ටික රත්නායන්ට දාලා ඉවරලා ඒකේ සර්විස් වල ටික තමයි කරේ. සාමාන්‍ය ධාවණයට ගත්තේ නැහැ මේ ඊළඟ සීසන් එක පටන් ගන්න ඕන නිසා. ඒ විදිහට තමයි අපිට දෙන්න දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් සංචාරක ව්‍යාපාරයට දෙන්න පුළුවන් දායකත්වය මේ වෙනට කරගෙන යන්නේ.
ගරෝ තිලකයෝ ගමගේ මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය අහනවා.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, එක ගාල දිස්ත්‍රික්කයේ මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල් සංඛ්‍යාව වෙන් වෙන වශයෙන් කොපමණද? මධ්‍යම රජයේ රෝහල් ජාතික රෝහල් 1යි, ශික්ෂණ රෝහල් 1යි, පළාත් සභා රෝහල් ඒ වර්ගයේ මූලික රෝහල් 3යි, ඒ වර්ගයේ ප්‍රාදේශීය රෝහල් 2යි, B වර්ගයේ ප්‍රාදේශීය රෝහල් 8යි, C වර්ගයේ ප්‍රාදේශීය රෝහල් 11යි, ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර එකක 25යි, එකතුව 51යි. මේ එක් එක් රෝහලේ නම ශ්‍රේණිගත කර ඇති රෝහල් කාණ්ඩය වෙන් වෙන වශයෙන් කවරේද කියලා අහලා තිනවා. ඒක ඇමනුම එක මගින් දක්වලා තිනවා. බද්දගම දිස්ත්‍රික් රෝහලේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අධීක්ෂණයක් සිදු කර තිබේද කියලා ආ තුනෙන් විමසනවා. බද්දගම දිස්ත්‍රික් රෝහලේ පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා 2025 9 මාසේ 10 දින දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, බද්දගම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ශේෂ්ඨ චාරිකාවක් සිදු කරලා තිනවා. ආ හතර එම රෝහලේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නේද? ඔව්. පවතින ගැටලු හා අඩුපාඩු සම්බන්ධව ගනු ලැබූ තීරණ සියල්ල ක්‍රියාත්මක කිරීමට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂය වෙත වකීම් පවරලා තිනවා. ඒවා මොනවාද කියන එක ඇමුණුම දෙක මගින් දක්වා තිනවා. ආ එක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දත්ත හා තොරතුරු පද්ධතියක් තිබේද කියලා. ඔව්. ආ දෙක එසේනම් එම මධ්‍යස්ථානවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් තිබේද කියලා අහනවා. රෝහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල රෝහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ශේෂ්ඨ සෞඛ්‍ය සයන මධ්‍යස්ථාන ඇතුළු සියලු සෞඛ්‍ය ආයතන සිටියම් ගත කරලා තිනවා. එම සෞඛ්‍ය මධ්‍යස්ථානවල සංයුතිය හා ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් භාවයක් පවතිනවා. මේ සියල්ල දත්ත පද්ධතියකට ගොනු කරලා තිනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ විදිහට ගරු නියෝජ්‍යමිතුමනි, දැන් අපි බද්දේගම දිස්ත්‍රික් රෝහල කියලා කියන්නේ හයිවේ එන්ට්‍රස් එක එක්සිට් එකත් එක්ක තියෙන ආසන්නම රෝහලක්. ඒතර හයිවේ එක තුළ යම් ආකාරයෙන් හදිසි අනතුරක් සිදු වුණා තින් අපිට ළඟම ගේන තියෙන රෝහලක් විදිහට හඳුනාගෙන තියෙනවා මේ බද්දගම රෝහල. අහුගිය දකුණු පළාත් මේ සෞඛ්‍ය අපේ ලේකම්තුමා අධ්‍යක්ෂතුමන් සමග මමත් මේ නිරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වුණා. ඇත්තම ගත්තොත් සම්බන්ධීකරණ කමිටුව තුළත් නිරන්තරයෙන්ම කතා වෙන අඩුපාඩු ගොඩක් තියෙනවා මේ බද්දගම රෝහල සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ගත්තොතින් තට්ටු දෙකක ගොඩනැගිල්ලක් තියෙනවා, ඒකට රෑම්ප් එකක් ඇත්තේ නැහැ. ඒතර හදීසි ලෙඩෙක් හෝ යම් ආකාරයෙන් මරණයක් සිදු වුණොත් ඒ ගොඩනැගිල්ල උඩ තට්ටුවේ අත් දෙක තුල තමයි පඩිපෙළ තුල ගේන්න වෙන්නේ. ඒ වගේ අඩුපාඩුත්, ඒ වගේම බද්දගම ගාල දක්වා මාර්ගය පුළුල් කිරීම තුළ මෙම රෝහලේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම පාරට ඉවත් වෙලා යනවා. එතකොට එක පැත්තකින් ගොඩනැගිලි වල හිඟයකුත්, අනිත් පැත්තෙන් කහණු පද්ධති, වැසිකිලි වැනි සනීප ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්ුත් ඇතුළු තවත් බොහෝ අඩුපාඩු ගණනාවක් මේ රෝහල තුළ තියෙනවා. නමුත් මේ ප්‍රධාන වශයෙන්ම ගත්තන් පස්සේ මේ රෝහල විශාල මධ්‍යස්ථව ගත්තොත් විශාල ප්‍රමාණයකට පහසුකම් සපයන මේ රෝහලේ අවශ්‍යතා සපයන රෝහලක් විදිහට මේ රෝහල පෙන්වා දෙන්න පුළුවන්. මේ රෝහලේ මෙන්න මේ අඩුපාඩු යම් ආකාරයකින් ඉතා ඉක්මනින් මැදිහත් වීමක් කරලා නියෝජ්‍ය ඇමතිතුමනි මේ අඩුපාඩු විසඳීමේ හැකියාවක් ඉද 2026 යෝජනා තුළ ඇතුළත් කිරීමෙන් හෝ හැකියාවක් තියෙනවද කියලා මම දැනගන්න කැමතියි.
මධ්‍යම රෝහලේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතත් එවලා තිනවා. මේක සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසන්නේ දකුණු පළාත් සභාව නිසා අපේ දිස්ත්‍රික් අධ්‍යක්ෂක වෙත මේක දැනුම් දීලා තිනවා, මේ සඳහා වූ සියලු වැඩපිළිවෙළ හදලා අපිට කියන්න කියලා. ඒක නිසා දකුණු පළාත් සභාවෙන් ඒ සඳහා වූ ප්‍රතිපාදන ලබා දීමේ හැකියාවක් ඇති. මොනවා හරි ප්‍රශ්නයක් නිසා එහෙම ප්‍රතිපාදන සම්බන්ධ ගැටලුවක් වුණොත් අපේ ප්‍රොජෙක්ට් එකක් තියෙන ඔයි වගේ රෝහල සංවර්ධනය කිරීම සඳහා ඉදිරි අවුරුදු කීපය, ඒක නිසා ඒකෙන් අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීමට පුළුවන්.
බොහොම ස්තුතියි ජයමෙතුමනි. ඒ වගේම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘති ඉතාම ප්‍රශංසනීය ව්‍යාපෘතියක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකේ පළමු මධ්‍යස්ථානයේ ලෙස ගාල දිස්ත්‍රික්කයේ මාපලගම ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ අපගේ ස්තුතියත් මේ වෙලාවේ පුද කරන්න ඕන. මෙම ඒම වැඩපිළිවෙලත් එක්කම මම මේ කාරණයක් මතු කරනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානය කියන වර්තමානයේ ගත්තන් පස්සේ මේක කාලයක් තිස්සේ මේක ඇත්තටම ගත්තොත් ඊම් පහුගිය කාලයක් තිස්සේම මේ සම්බන්ධයෙන් හරි මැදිහත් වීමක් සිදු නොවීම නිසාම ඒවයි බොහෝ අඩුපාඩු දුෂ්කරතා සහිතව තමයි අදාළ සේවා සපයන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා මම පෞද්ගලිකව මැදිහත් වුණා විශේෂයෙන් වඳුරඹ අක්කලමුල්ල වගේ එවැනි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඒවයි මාතෘ සායන ඊළඟට ළමා සායන මේ ලදරු සායන වගේ පවත්වනකොට ඒවයි ඉන්නවත් ඉඩ පාසු ගන්න නොමැති තත්ත්වයන් තියෙනවා. වහිනකොට සමහරකට ඒ දරුවෝ අරගෙන තැන් තැන් වලට යන්න වෙලා තියෙනවා. අම්මලාට දවස් දවසේ අවුවේ ඉන්න වෙලා තියෙනවා. එතකොට සමහරක් ඒව කලන්ති දාන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. මේක මං හිතන්නේ රට පුරාම තියෙන තත්ත්වයක්. මේක ඇත්තටම මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට මේ පවතින විශේෂ එවැනි සෞඛ්‍ය මධ්‍යස්ථානයක් විදිහට එවැනි පිළිසකර කිරීමක් හෝ එවැනි ඉතා ඉක්මනින් මැදිහත් වීමකින් මෙන්න මේ ජනතාවට එවැනි පහසුකම් අපේ පැත්තෙන් විශේෂම රජයක් විදිහට සපයන්න හැකියාව තියෙනවද නියෝජ්‍ය අමාත්‍යතුමනි කියන එක මම අහන්න කැමතියි.
ඔව් අපි ගත්තාම දැනට ওই මැටර්නිටි ක්ලිනික් කරන ඒවා මාතෘ සායන කරන දේවල් මුළු ලංකාවේම තියෙනවා දහස් ගාණක්. එතකොට ඒව සම්බන්ධ වූ වකීම දරන්නේ බොහෝ දුරට ඒ බිල්ඩින් සම්බන්ධ වකීම දරන්නේ ප්‍රාදේශීය සභා හුඟක් වෙලාවට. එතකොට ඒවල අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සහ අනිකුත් කටයුතු ප්‍රාදේශීය සභාව මගින් තමයි ඉෂ්ට කරන්නේ. නමුත් අපි ওই ආරෝග්‍ය සංකල්පය යටතේ පටන් ගන්න ප්‍රාථමික සත්කාරක සේවා මධ්‍යස්ථාන ඊට වඩා වෙනස් අරමුණකින් තමයි පවත්වගෙන යන්නේ. ඒවල ওই කියන සේවාව පවත්වාගෙන යන අතරම මෙතෙක් සෞඛ්‍ය සේවයෙන් සම්ප්‍රදායික සෞඛ්‍ය සේවයෙන් මගහැරුණු සේවාවන් කීපයක් සලසන තමයි විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි රෝගයේ ඉවෙන්නේ ඉස්සෙල්ලා ජනතාවගේ තීන රෝගී තත්ත්ව හඳුනා ගැනීම, ස්ක්‍රීනින් ටෙස්ට් කරන වගේ දේවල්, ඒ වගේම රෝගී අපේ ජනතාවට අත්‍යවශ්‍ය වූ සෞඛ්‍ය පණිවිඩ දෙන ඒවා, ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තහම රෝගියෙක් නැවත තමන්ගේ සාමාන්‍ය ජීවිතයට පරිවර්තන වීම සඳහා අවශ්‍ය පුනරුත්ථාපන ක්‍රියාවලියේ සහ සමහර රෝගීන් ඉන්නෝ අපිට ඔවුන් ජීවිතේ එම රෝගයෙන් ගලව ගන්න බැරි අවස්ථාවල ඒකත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන පැලියේටිව් කෙයා එක දීම සඳහා තමයි ඔන්න ඔය වගේ බොහොම පැතිරුණු කාරණා රාශියක් සඳහා පිළිතුරු හොයන්න තමයි ආරෝග්‍ය මධ්‍යස්ථාන හදන්නේ. ඒක ඇතුළේ හැබැයි ওই කියන වැඩෙත් කරන්න පුළුවන්. නමුත් අපිට යම් අවුරුදු ගාණක් ගත වෙනවා ලංකාව පුරාම මේක නිසිපාදි ක්‍රියාත්මක කිරීමේ ජාලය එලා ගන්න.
ගරු නිමල් පලිහේන මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, එතුමගේ ප්‍රශ්නෙට අයන්න එක මේ පහළ යාම් ඔය ව්‍යාපෘති ආරම්භ කරන ලද වර්ෂය අහන්නේ 2013-06-20. එම් ව්‍යාපෘතිට මුදල් වෙන් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජය. වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 48,355 .3යි. ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන ප්‍රදේශ ගත්තොත් එහෙම වම්මියුර ඇල මගින් අනුරාධ දිස්ත්‍රික්කයේ ඕමාරකඩ, ඉස්සන්වැව, සිවලාකුළම, උස්ගල්පිටිය, කුඹුක්වැව සහ පදවි ජලාශය යටතේ ඇති ජයන්ති වැව යටතේ වගා කරන ප්‍රදේශවලට ජලය සපයනවා. ඒ වගේම දකුණුයුර ඇල මගින් ත්‍රිකුණවල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ජලය සපයනවා. ඒ වගේම ත්‍රිකුණවල දිස්ත්‍රික්කයේ පුල්මුඩේ අමුණේ යටතේ ඇති වගාබිම් ප්‍රදේශවලට ජලය සපයනවා. ප්‍රශංක පහ මේ ව්‍යාපෘති ආරම්භ කරන්න කලින් සක්විතා දින කරාද කියන එක තමයි එතුමා අහන්නේ. පහ සහ ප්‍රශ්න දෙකෙන්ම සක්විතා දින කළා තියෙනවා. මේක සක්විතා දින කළා තියෙන්නේ ශ්‍රී වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින්. ව්‍යාපෘති අවසන් කිරීමේ නියමිත දිනය තමයි මේවා දිගට කල් ගියපු ප්‍රශ්න සහගත මේ පටලැවිලි තියෙන ව්‍යාපෘති 2025-12-31 දක්වා අපි දීර්ඝ කරා. නමුත් මේ තියෙන වැඩ කටයුතු ඉවර කිරීම සඳහා දැනට අමාත්‍ය මණ්ඩල සංදේශය ක්‍රම කරලා තියෙනවා 2026-12-31 දක්වා දීර්ඝ කරන්න කියලා. ආයන්නේ එක ව්‍යාපෘති යටතේ අවතැන් වල පවුල් සඳහා ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් එතුමා අහන්නේ. යාංගුවේ ජලාශය ව්‍යාපෘති යටතේ ඉඩම් අත්පත් කිරීම ඉඩම් කට්ටි ගණන 95 පරිදි සිදු කර ඇත. ඉඩම් අත්පත් කර ගැනීමේ පොරපතන ප්‍රාදේශීය කොට්ටාෂේ කටි 3153ක් අත්කරගෙන තියෙනවා. මේකේ වන්දි ලබා දිය යුත්තේ 2699කට. ඉතුරු ඒවා රජයේ ඉඩම්. ගෝමරන් හඩබල 1232ක් අත්පත් කරගෙන තියෙනවා. වන්දි දිය යුතු 922ක්. එවැගේම කැබිති කොල්ලෑව 103යි, වන්දේ දිය යුත්තේ 53යි, හොරවපුතාන 170ක් අත්පත් කරගෙන තිනවා, වන්දේ දිය යුතු 97කට, පදවියේ 477ක් අත්පත් කරගෙන තිනවා, වන්දේ දිය යුතු 365කට, ශ්‍රීපුර ඉඩම් කටි 13ක් අත්පත් කරගෙන තිනවා, ඒ සඳහා 13 සඳහාම වන්දි දෙන්න ඕනේ. පදිංචි වෙලා හිටපු මේ ජලාශයට යට වෙච්ච පදිංචි වෙලා හිටපු නිවාස අත්පත් කරගත්ත එක සම්බන්ධයෙන් ගත්තාම හොරවපුතාන ප්‍රාදේශීයකම් කොට්ටාෂේ නිවාස 102කුත් ගෝමරං කඩවල ත්‍රිකුරම දිස්ත්‍රික්කයේ කජුවත සහ මල්පෝරුව කියන ප්‍රදේශයේ පදිංචි නිවාස 201කුත් ඉඩම් අත්පත් කරගන්න සිද්ධ වුණා ව්‍යාපෘති අර්ථයේ. මේ ඉඩම් අත්පත් කර ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියට සිදු කර ඇති අතර ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද තක්සේරු වටිනාකම ගෙව ඇත. ඊට අමතරව ඉඩම් අමාත්‍යාංශයේ චක්‍රලේඛ 1/2016 අනුව ලබා දීතු දීමනා සහ විකල්ප ඉඩම් එම පවුල් සඳහා ලබා දී ඇත. ඊළඟට ප්‍රසංග 2, එම පවුල් පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන තිබේ. ප්‍රසංග 3, අවතැන් පවුල් නැවත පදිංචි කිරීම සඳහා ත්‍රිකුණමල දිස්ත්‍රික්කයේ ගෝමරං කඩවල ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ කුඹුරු ඉඩම්, කොඹගස් වැව ප්‍රදේශයේ ගොඩ ඉඩම්, මල්පොර සහ කජුවත ප්‍රදේශයේ අඳුනගෙන තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ල ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ කඩිට කුඹුරු ඉඩම් ඉස්සම් වැව ප්‍රදේශයේ ගොඩ ඉඩම් D6 වාහල්කඩ ප්‍රදේශයේ අඳුනගෙන තියෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ කුඹුරු ඉඩම් සඳහා ඕමාරකඩ වැව සහ ගොඩ ඉඩම් සඳහා ඕමාරකඩ ප්‍රදේශයේ අඳුනගෙන තියෙනවා. අවතැන් වන පවුල් ඉවත් කිරීමේ ක්‍රමවේදය ගැන මහන්නේ ප්‍රසංග 4, ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රමවේදය අනුව තක්ෂේරු වටිනාකම මුදලින් ගෙවීම සිදු කර ඇත. ඊට අමතරව මේ අදාළ චක්‍රලේඛයේ පරිදි අනෙකුත් දීනමාන සහ විකල්ප ඉඩම් ලබා දීම සිදු කර ඇත. අවතැන් වූ එහෙත් මේ වනතෙක් වන්දි ලබා නොදුන් පවුල් සිටඳ කියලා තුමහන ප්‍රසංග 5, ගොඩ සහ මඩ ඉඩම් අත්පත් කරගත් මේ දක්වා වන්දි නොගෙව් ඉඩම් කටි තිබේ. එහෙත් පදිංචි ඉඩම් අත්පත් කරගත් පවුල් සඳහා සියලු ගෙවීම් සිදු කර ඇත. කතානායකතුමනි, මෙතන මේ විශාල ගැටලුවක් තියෙන මේ ප්‍රදේශවල ජනතාවට මෙන්න මේ නිවාස යට වෙච්ච කට්ටියට ඉඩම් දීලා තියෙනවා. නමුත් ගොඩ සහ මඩ ඉඩම් විකල්ප ඉඩම් ලබා දීමේ ගැටලුවක් තියෙන නිසා මම මේ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්නම් ටිකක් විස්තරයක් තියෙනවා. ජලාශයට යට වූ ඉඩම් සඳහා පූර්ණ වන්දි ගෙවීමට ඉතිරි ඇති කට්ටි ගණන හොරවපුතාන ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ 28කුත්, ගෝමරං කඩවල ප්‍රදේශයේ 23කුත්, සම්පූර්ණ එකතුව 51ක් තාම පූර්ණ වන්දි ගෙවන්න ඉතිරි වෙලා තියෙනවා. වම්මියුරැල සඳහා පූර්ණ වන්දි ගෙවීමට ඉතිරි ඇති කට්ටි ගණන හොරවපුතානේ 3යි, කැබිතිගොල්ලෑවේ නෑ පදවිය 17යි, ශ්‍රීපුර 2යි, මුළු එකතුව 22ක් තියෙනවා. විකල්ප ඉඩම් ලබා දීමේ සඳහා ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදය අනුව මේ විදිහ තමයි ඒක දීලා තියෙන. මේ ප්‍රමාදය සමගින් කොහඹගස් ඇවේ කුඹුරු ඉඩම් ලබා දීලා තියෙනවා 106ක්, ඉඳුල් හිටියාවේ 151ක්, මොර්ගම 208ක්, මුළු ගණන 2465ක් දීලා තියෙනවා කුඹුරු ඉඩම්. ගොඩ ඉඩම් ලබා දීලා තියෙනවා 201ක් සම්පූර්ණ වශයෙන්. ගස් ඉවත් කිරීමේ ප්‍රමාද හේතුවෙන් ඉඳුලිටියාවේ කුඹුරු ඉඩම් අක්කර ඉඩම් 40ක් මේ වන විට සංවර්ධනය කරමින් පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශය සඳහා විකල්ප කුඹුරු ඉඩම් ලබා දීතු පවුල් සංඛ්‍යාව 1113යි, දැනට ලබා දී ඇති පවුල් සංඛ්‍යාව 56යි. ඕමාරකඩින් 403යි ඉස්සන 1113කට දෙන්න ඕන, දැන් දීලා තියෙන්නේ 56ක් සහ 403ක් විතරයි. විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට වන්දි මුදල් ලද පවුල් ගණන 536යි, විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට වන්දි ඉල්ලා සිටින පවුල් ගණන 127යි. අදාළ තහවුරු කිරීම සහ අනුමැති ලබා දීමෙන් අනතුරුව මෙම ගැටලුව විසඳිය හැක. වම්මිරු එළ මාර්ගය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට තක්සේරු වටිනාකම ලබා දී මෙම ගැටලුව විසඳා ඇත. වන්දි ලබා දීම සඳහා ප්‍රමාද වීමට හේතු පවරද කියලා අහනවා එතුමා. තක්සේරු වාර්තා ප්‍රාදේශීයකම් වෙත නොලැබුණු ඉඩම් කට්ටි සඳහා වන්දි ගෙවීම ප්‍රමාද වී ඇත. හිමිකම් නිවැරදිව නිශ්චය කිරීම ප්‍රමාද වීම හේතුව වන්දි මුදල් ලබා දීම ප්‍රමාද වී ඇත. එයන්න ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ නියෝජ්‍ය ඇමතිතුමා වෙත ඉදිරිපත් කරන පළවෙනි ප්‍රශ්නය, ඇත්තටම මේක කෘෂිකාර්මික ප්‍රදේශයක්. වේල්ල ඉදිවෙන්නේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීම අරමුණු කරගෙන. නමුත් මේ අවතැන් වූ ප්‍රජාවට ඒ සාධාරණය ඉටු වුණාද කියන ප්‍රශ්නය අපි හමුවේ තියෙනවා. අප වෙත පුරවැසියන්ගෙන් ලැබෙන දුක් ගැනවිලි අනුව. එනිසාම ඇමතිතුමාගෙන් අහන්න කැමති මේ වන්දි ගෙවා අවසන් කිරීමට අමාත්‍යංශයේ විදිහට ගෙන ඇති පියවර සහය කිනම් කාලයකින් අවසන් කිරීමට නියමිතද කියන
එක. උගතනකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ යාන්වේ ව්‍යාපාරය ආරම්භ කරන්න පටන් ගන්න තියෙන්නේ මේ විදේශ ආධාර යටතේ කියලා තමයි පටන් ගන්න තියෙන්නේ. නමුත් ඒ වෙනසක් වෙලා අන්තිමට ලංකා රාජ්‍යයේ මුදල් යටතේ වාර්මග දෙපාර්තමේන්තුවෙන් තමයි ව්‍යාපෘති කරලා තියෙන්නේ. කොහොමුණත් තාමත් අවුරුදු 10කට වැඩි ගියා තාමත් විශාල පිරිසක් මේකෙන් දුක් විඳිනවා, පීඩා විඳිනවා. Tamanට විකල්ප ඉඩමක් නැහැ, වන්දි ලැබිලා නැහැ, වගා කරගන්න කුඹුරක් නැහැ මේ විදිහට. ඒ නිසා මේකේ මිනිසු උද්ඝෝෂණ කළා තිනවා, මිනිසු කාර්යාල රස්තිය අදුලා තිනවා. ඒකේ ඒ පැත්තේ ඉන්න ප්‍රාදේශීය ලේකම්ලා වාර්මාග දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් පීඩාවට පත් වෙලා ඉන්නවා, අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. මේ ප්‍රශ්නේ විසඳගන්න කොහොමද කියලා. ඒ නිසා අපි අමාත්‍යංශයට ආවට පස්සේ අපේ ඇමතුමාගේ නිර්දේශය මත කමිටුවක් පත් කරා මේ සම්බන්ධ නිර්දේශ ලබා ගන්න. හිටපු අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙක්ගේ යුතු කමිටුවක්. ඒදී අතරම මම සුදිවන්තයෙන් උනේ කතානායකතුමනි, මේ හිටපු අමාත්‍යංශ ලේකම් MK දිසානායක, හිටපු අමාත්‍යංශ ලේකම් සරත් විජේසිංහ කියන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ කමිටුව පත් කරේ. අතර මේ කමිටුවේ වාර්තාව දැන් ලැබිලා තියෙනවා. අමාත්‍යංශ විදිහට අපි ඔවුන් ලබා දුන් නිර්දේශ මත දැන් වන්දි ගෙවීම සහ මේ විකල්ප ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරමින් යනවා. අපේ ඉලක්කය මේ අවුරුද්දේ මේ වන්දි ගෙවීම මේ කටයුතු අවසන් කරන්න. ඒ සඳහා මුදල් අපි වෙන් කළා තියෙන්නේ. මම මේ අවස්ථාව කරගන්නවා, විශේෂයෙන්ම මේ අමාත්‍යංශ හිටපු අමාත්‍යංශ ලේකම් තුමල්ලා දෙන්න ඇතුළු මේ කමිටුවට. ඔවුන් ස්වේච්ඡාවෙන් මේ වැඩේ කරේ. ඔවුන් බොහෝ වෙහෙසක් ගත්තා. මේ ප්‍රදේශවල ගිහිල්ලා ජනතාව හම්බෙලා, නිලධාරීන් හම්බෙලා මේ ප්‍රදේශ නිරීක්ෂණය කළා, මේ ඉදිකිරීම් ඉඩම් බලලා ජනතාවට ඇහුම්කන් දීලා නැවත අපිත් එක්ක සාකච්ඡා කළ මේ වාර්තාව සකස් කරා. ඒ අනුව අපි කටයුතු කරමින් ඉන්නවා මේ වන්දි ගෙවන්න.
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය ඇමතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. මොකද මේක කෘෂිකාර්මික බිමක් නිසා ඇත්තටම ගොවිතැන් කටයුතු සඳහා ඒ අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කර ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වශයෙන් කළ යුතු වැඩ කටයුතු රාශියක් ඉතිරි වෙලා තියෙනවා කියන කාරණාව බිමෙන් තහවුරු වෙනවා. ඒතර මේ සම්බන්ධයෙන් ඒ කටයුතු අවසන් කිරීමට අමාත්‍යංශයේ විදිහට ගෙන ඇති පියවර කුමක්ද යන්න මා දැනගන්න කැමතියි.
ඉස්සෙල්ලා ඇත්තටම අපි සාකච්ඡා කරේ මේ වන්දි ගෙවන්නේ කොහොමද විකල්ප ඉඩම් ලබා දීමේක සම්බන්ධයෙන්. මේ කුඹුරු ඉඩම් ලබා දීමේදී විශේෂයෙන්ම මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබුණු ඉඩම් තමයි මේවට අරගෙන තියෙන්නේ කුඹුරු ඉඩම් කරන්න. ඒ නිසා ඒ ඉඩම් සංවර්ධනය කරන්න, ඇලවේලි හදන්න කාලයක් ගත වෙනවා. වාර්මාග දෙපාර්තමේන්තුව තමයි මේවා කරන්නේ. ඒ නිසා මේ අවුරුද්දේ අපිට 100% මේක ඉවර කරගන්න බෑ. මේ වැඩ ඉවර කළා. ඒ නිසා ලබන අවුරුද්දෙත් යම් කාලයක් ගත වෙයි මේ කුඹිරිදම් වල ඇලවේලි සකස් කරලා ඉවර කරන්න. ඒ නිසා අපි තීරණය කළා දින මන්ත්‍රතුමා 2026 අවුරුද්දේ මුල් මාස කීපය ඇතුළත මේ වැඩ කටයුතු ඉවර කරලා කොහොමඩත් 2026 මාස කන්න වෙනකොටවත් මිනිසුන්ට කුඹුරු ඉඩම් වගා කරගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්න තමයි අපේ සැලසුම. බොන්සි.
ගරු ටීකේ ජයසුන්දර මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්නය අහන ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
හරි. ගරු කතානායකතුමනි, අයන්න එක අමුතේ දළු නිෂ්පාදනය අඩුවීම තේ කර්මාන්තයේ ආශ්‍රිත ප්‍රධාන ගැටලුවකි. 2013 වසරේදී මෙරට තේ නිෂ්පාදනය උපරිමයට ළඟා වූ අතර 2015 සිට තේ නිෂ්පාදනයේ අඩුවීමක් සිදු වී ඇත. දෙවැනි එක කොටසට තේ වගා කරන පසේ අඩංගු වෙන භාෂ්මික පෝෂක කැටායන තේ සාක මගින් අවශෝෂණය කරන අතර දීර්ඝකාලීනව තේ වගා කිරීමේදී පසේ අඩංගු වෙන එම භාෂ්මික පෝෂක ප්‍රමාණය දිගින් දිගටම අඩුවීම හේතුවෙන් එය එම පසේ ආම්ලිකතාවයේ වැඩිවීමට සහ පස නිසරු වීමට හේතුයි. නමුත් තේ වගාව පසේ සාරවත් බව අඩුවීම තේ අස්වැන්න අඩුවීමට බලපෑ ඇති හේතු අතරින් එක් සාධකයක් පමණි. පසේ ඇතිවන ආම්ලිකතාවේ යාමනය කිරීම සඳහා ඩොලමයිට් යෙදීම තේ වගාකරුවන් විසින් සිදු කරනු ලබයි. තුන්වෙනි කොටසට ජෛව අඟුරු බයෝචා භාවිතා කිරීම මගින් තේ ඉඩම්වල පාංශු ප්‍රතිසාධනය සිදු කිරීම කළ හැකි බව තේ පර්යේෂණ ආයතනය විසින් සනාථ කර ඇති අතර ඒ සම්බන්ධව පර්යේෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ. එනම් ජෛව අඟුරු පසට එකතු කිරීම මගින් පසේ සවිවර බව පසේ සුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය ජලයේ රඳවා තබා ගැනීමේ ධාරිතාවේ පසේ අඩංගු කාබන් ප්‍රමාණය සහ පෝෂක රඳවා ගැනීම වැඩි කිරීම නිසා එමගින් තේ ඉඩම්වල පාංශු සාරවත් බව වැඩි දියුණු කළ හැකි බව සොයාගෙන ඇත. එසේම උණසාකයෙන් මෙන්ම වෙනස් සාකවලින්ද ජෛව අඟුරු නිෂ්පාදනය කළ හැකි බව තේ පරීක්ෂණ ආයතනය මගින් සොයාගෙන තිබේ. හතරවෙනි කොටසට ජෛව අඟුරු පසට යෙදීම තුළින් තේ වගා කරන පසට එකතු කරන පොහොරවල කාර්යක්ෂමතාවය වැඩි කළ හැකි ආකාරය සහ පසේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම ප්‍රතිස්ථාපනය කිරීම සහ තවදුරටත් පසේ ගුණාත්මක ලක්ෂණ වැඩි දියුණු කිරීමට ජෛව අඟුරු යොදාගත හැකි ආකාරය පිළිබඳ පර්යේෂණ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් සිදු කරමින් පවතින අතර එම පර්යේෂණ අවසානයේ ඒ වාගේ ප්‍රතිඵල විශ්ලේෂණයෙන් අනතුරුව නිර්දේශ හා වාර්තා ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය. ආයන්නේ එක රජයේ මගින් අදාළ පර්යේෂණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ලබා දී ඇත. එමෙන්ම ජෛව අඟුරු ඒ කියන්නේ බයෝචා නිපදවීම සඳහා යොදාගත හැකි අමුද්‍රව්‍ය පිළිබඳව අධ්‍යන කටයුතු සිදු කරමින් පවතී. දෙවැනි කොටස තේ ශේෂ්ත්‍රයේ සියලු ආයතන ඒකාබද්ධ වී උපාය මාර්ගික සැලැස්මක් සකස් කර ඇති අතර එහි ඒකාබද්ධ පෝෂක කළමනාකරණය සහ ජල කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ. එහිදී ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් පර්යේෂණය කර අවසානයේදී ලබා දෙන නිර්දේශ ශ්‍රී ලංකා තේ මණ්ඩලය කුඩා තේ වතු සංවර්ධන අධිකාරී විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ. ඈයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා දීලා ද පිළිතුරට. විශේෂයෙන්ම මම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට මට ඇත්තටම පහුගිය දවස් ටිකේම අපි මේ සම්බන්ධයෙන් කතා කරා විද්වතුන් සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පැත්තෙන්. නමුත් අපි හොඳම අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු වෙලා තිබුණා කියලා මට සැහැීමටපත් වෙන්න අමාරුයි. ඇත්තටම ඔබතුමා කිව්වා වගේමත් පසේ අපේ රටේ තියෙන පසේ ප්‍රධාන ප්‍රශ්න වන ආම්ලික බව වැඩිවීම, පෝර දැමීම නිසා ආම්ලික බව වැඩිවීමත්, ඒ නිසාම පසේ ඍණ කණ්ඩක රැකගන්න තියෙන අසමත්කමත් පසේ, ඒ වගේම දීර්ඝ කාලීනව කාබනික සංයුතිය රැකගන්න බැරිවීමත් හේතු කොටගෙන අපේ රටේ තේ කර්මාන්තය සහ ඒ ආශ්‍රිත වැවිලි කර්මාන්ත පමණක් නොවෙයි, කෘෂි කර්මාන්තයට අදාළ සියලුම කර්මාන්තවලට බරපතල ප්‍රශ්නයක්, ඒ කියන්නේ වේගවත් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපි මේකෙදි පිළිතුරකුත් අපට පේනවා. විශේෂයෙන්ම ඔබතුමා කිව්වා වගේම මේකෙදි ක්ෂුද්‍ර ජීවි වර්ධනයට හොඳ හේතු වෙන පෝරස් බවක් නැත්තම් සවිවර බවක් මේ විශේෂයෙන්ම මේ බයෝචාකෝල් එහෙම නැත්තම් ජෛව අඟුරු වල තියෙනවා. ඒකෙනුත් වැඩිම හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ උණසාකයෙන් කියලා හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ පසේ තියෙන ස්පොන්ජ් ගතිය නැත්තම් සවිවර බව නිසාම ජලය උරාගෙන ටිකෙන් ටික නිදහස් කරන්න. අපි එකපාරට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි වාෂ්පීකරණ වේගයේ වැඩිවීම නිසා එකපාරට වැස්ස වැඩි වෙලා වතුර වැඩි වෙනවා, ආපහු අනිත් පැත්තට වියලිලත් යනවා. නමුත් මේකට උත්තරයක් විදියට මෙන්න මේ ස්පොන්ජ් ගතිය නැත්තම් සවිවර බව හදන්නත් මේ ජෛව කාබනික ජෛව අඟුරු විශේෂයෙන්මත් උණාශ්‍රිතව යෙදෙන උණා තමයි හොඳම කියලා කියන්නේත් මේකට. ඒ සම්බන්ධයෙන් තියෙනවා. අනිත් එක තමයි දීර්ඝ කාලීනව කාබන් ප්‍රතිශතයක් ලබා දීම නැත්නම් කාබනික බව දෙන්නත් මේක ඉතාම හොඳයි කියලා තෝරගෙන තියෙනවා. ඉතින් මට හිතෙනවා මේක ඇත්තටම වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විතරක් නෙමෙයි, කෘෂිකර්ම අමාත්‍යංශයත් ඒකාබද්ධ වෙච්ච, විශේෂයෙන් මුදල් අමාත්‍යංශයත් ඒකාබද්ධ වෙච්ච මෙන්න මේ වගේ ඉක්මනින් පිළිතුරක් අවශ්‍ය දෙයකට අපි මැදිහත් වෙන්න ඕන කියලා මම හිතනවා. මොකද හේතුව මේක ජාතික ප්‍රශ්නයක්. දැන් මේක විශේෂයෙන්ම ජාතික ප්‍රශ්නයක් වෙන්නේ අපේ පෝර භාවිතය පිළිබඳ ලොකුම ප්‍රශ්නයක් රටේ ඇවිල්ලා තියෙනවා. හැම කර්මාන්ත හැම කුසි කර්මාන්තෙ මේ බලපානවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මම යෝජනා කරනවා මේ සියලුම ආයතන කුසි කර්මාන්ත අමාත්‍යංශයත්, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයත්, මුදල් අමාත්‍යංශයත් ඒකාබද්ධ වෙච්ච යම් සංවිධාන ව්‍යුහයක් හදන්න කියලා යෝජනාව මගේ පැත්තෙන් කරනවා. මම ඒ සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය මොකක්ද කියලා දැනගන්න කැමතියි.
ඔව්, ඔබතුමාගේ අතුරු ප්‍රශ්නෙට එකක් ලංකාවේ රජයේ හැටියට ශ්‍රී ලංකා රජයේ හැටියට පොහොර සම්බන්ධයෙන් වගේ කියන රාජ්‍ය ආයතනයේ තියෙන්නේ අපේ ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධ වෙලා පොහොර මහලේකම් කාර්යාලය. ඒ කාර්යාලයත් එක තමයි ඔබ කියන යෝජනාව සාකච්ඡා කරලා බලන්න වෙන්නේ මේ සම්බන්ධයෙන්. කොහොම නමුත් අපේ අමාත්‍යංශයේ තේ සම්බන්ධයෙන් පර්යේෂණ ආයතනය තියෙනවා. ලෝකේ පරණම තේ පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ අවුරුදු 100ක් පිරෙනවා මේ එන නොවැම්බර් වෙනකොට. එතකොට අපි තේ සම්බන්ධයෙන් රජයක් හැටියට වක් කියන්න පුළන්නේ වෙන්නේ පර්යේෂණ ආයතනය නිර්දේශ කරන පොර හෝ බෙහෙත් වර්ග තමයි නිර්දේශ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මගේ පිළිතුරෙත් ඔබතුමාට පැහැදිලි කරා මූලික වශයෙන්ම තේ පර්යේෂණ ආයතනය මේ බයෝචායක අනුමත කරලා තියෙනවා සහ තවදුරටත් පරීක්ෂණ පවත්වමින් තියෙනවා. උණ සාකය ඇර තවත් සාක මේ සඳහා පර්යේෂණ කරනවා. මොකද රටේ තියෙන මම හිතන උණ සාකයම විතරක් සමහරට ප්‍රමාණවත් වෙන එකක් නෑ දැනට තියෙන තත්ත්වය ඇතුලේ. ඉඳලා දාලා පර්යේෂණ තියෙනවා. කොහොමද නමුත් ඔබතුමා කියන කාරණේ අපි අමාත්‍යංශයක් හැටියට පිළි අරගෙන තියෙනවා. තේ පර්යේෂණ ආයතනය හැටියට පිළි අරගෙන තියෙනවා. අපේ පසේ තියෙන ගුණාත්මකතාභාවය පිරිහිලා තියෙනවා. ඒක අස්වැන්නට බලපාලා තියෙනවා සහ අනාගතයේ ඒක දැඩි ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. වසර 100 ගානක් තේ හෝ රබර් හෝ පොල් වගා කරාම ඒ පසේ තියෙන සාරවත්භාවය පසෙන් ඉවත් වෙනකොට පසට අවශ්‍ය පෝෂක නැවත ලබා නොදුන්නොත් අපිට සාරවත් අස්වැන්නක්ෙන් ලබා ගන්න බෑ කියන අදහස අපි සතුව තියෙනවා. ඒකට තමයි රසායනික පොහොර සහ කාබනික පොහොර සපේලා මේ පස සාරවත් කරන්න පසේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න මහන්සි ගන්නෙ. කොහොම නමුත් ඔබේ තුමාගේ අදහස අනුව අපි ඉදිරියටත් තවදුරටත් සාකච්ඡා කරලා පොහොර මහලේකම් කාර්යාලයත් එක්ක කටයුතු කරන සූදානම් කියන පණිවිඩය මම මේ මොහොතේ දෙනවා.
කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම තව අතුරු නම ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගංගා ඉවුරු ආශ්‍රිතව විශාල උණගස් ප්‍රමාණයන් වැවෙනවා, ඒවා අවිධිමත් ලෙස වැවෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒක ගම්මතුර කාලේට මේ කණ්ඩි කඩාගෙන යනවා. ඊට පස්සේ මේක නිසා පාලම් වල ලොක් වෙලා ගම්මතුර ඇති වෙනවා. දෙවන්ත ප්‍රශ්න තොගයක්. ඒ නිසා මේ උණ කර්මාන්ත උණ දිසාම විශේෂයෙන්ම මතු වෙලා තියෙන ප්‍රශ්න ටිකකුත් තියෙනවා. නිසා අපිට දැන් විශේෂයෙන්ම මේ අපි ගාල්ල ප්‍රදේශයේ විශේෂයෙන්ම උනාශ්‍රිත කර්මාන්ත ගම්මානයක් ආරම්භ කරනවා කරමින් තියෙනවා. ඒ වැලිවිටිය සහ උඩුවැලිවිටිය උණන්විටිය කියන ප්‍රදේශවල මෙන්න මේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම මේකෙදී අපි යන ප්‍රොජෙක්ට් එකකට අමතරව මෙන්න මේ බයෝචාකෝල් හදන්න, එහෙම නැත්නම් උනාශ්‍රිත ජෛවඅඟුරු හදන ව්‍යාපෘතියකුත් යෝජනා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාගේ පැත්තෙන් මෙන්න මේ සඳහා උපරිම දායකත්වයේ දරලා මෙන්න මේකේ දැන් මට මම තේ පර්යේෂණාතේ කතා කරාම දැනට වුණත් ග්‍රෑම් 15ක් තේ පැලේකට දානවට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ උන තේ පර්යේෂණ ආයතනයේ පැත්තෙන්. ඉතින් අපිට දැනටමත් මම කියන්නේ මේක ආරම්භ කරන්න පුළුවන්. ඒගොල්ලෝ 15ට වැඩි වෙනවා නම් තමයි ඒගොල්ලෝ කියන්නේ pH එකේ වැඩි වීමේ ප්‍රශ්නයක් වෙනවා කියලා. නමුත් දැන්ට වුණත් ග්‍රෑම් 15ක් දාන එකට ඒගොල්ලෝ එකඟයි. ඉතින් ඒ නිසා මෙන්න මේ බයෝචාකෝල් ගොඩනැගීම හදන ව්‍යවසායකවත් අපි හොයාගෙන ඉන්නවා. ඒ නිසා මෙන්න මේ තේ කර්මාන්ත ආශ්‍රිතව මෙන්න මේ අපි විශේෂයෙන්ම මේ උණ ගම්මානයේ ආශ්‍රිතව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මෙන්න මේ නිෂ්පාදනයන් හඳුන්වා දෙන වැඩපිළිවෙලක් යෝජනා කරනවා. ඒ සඳහා ඔබතුමාගේ අනුමැතිය ලැබෙනවද? ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකක්ද කියලා දැනගන්න කැමතියි.
ඔව්, ඔබතුමා කියන ආකාරයටම දැනටමත් අපේ තේ පර්යේෂණ ආයතනය ওই කාර්යයට මැදිහත් වෙලා තියෙනවා. අපි ඒ වගේම තේ ශේෂ්ත්‍රයේ ඉන්න පෞද්ගලික ව්‍යවසායකයන් මේ සඳහා යොමු කරලා තියෙනවා. එඳා ඒක තවදුරටත් ඉදිරියට ඔබතුමාලා සහාය දෙන්න ඉදිරියට කරගෙන යන්න පුළුවන්.